ගරු විමල් රත්නායක සභානායකතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් වෙන් වෙලා තියෙනවා.
ගරු සභාපතිතුමනි, ජනාධිපති කාර්යාලයේ සහ අනිකුත් සියලුම ආයතනවල වියදම් ශීර්ෂ ගැන විවාද කරන අවස්ථාවේදී මම මුලින්ම කියන්න කැමති අනුර සහෝදරයාපත් කරලා තිබෙන්නේ මේ රටේ ජනතාව මුස්ලිම් දෙමළ සිංහල බර්ගමැලේ හැම ජනතාවම ඔක්කොමල්ලාව නියෝජනය කරන නිසා ඔක්කොමල්ලාව බලා ගන්න. එසේ අපේ කැබිනට් එකේ මුස්ලිම් ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත්, දෙමළ ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත්, සිංහල ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත් ඉන්නවා. එක මුස්ලිම් කෙනෙක් නෙමෙයි. ගොඩක් අය ඉන්නේ. ඒ නිසා ඊට අමතරව ජනාධිපතිතුමත් ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම්, සංස්කෘතික දේශපාලන සංවර්ධන අයිතිවාසිකම් රැක ගන්න ඒක ප්‍රමාණවත් කළේ. ඒ වගේම අපි ඉදිරි කාලය තුළදී දෙමළද මුස්ලිම්ද සිංහලද කාන්තාද පිරිමිද කියන එක නොසලකා මේ ඇවිලින් 159 තුළින් අනිවාර්යයෙන්ම අපි පසුකර යන ඉතා විශිෂ්ට නායකයෙකු බිහි වෙයි. ඉම්රාන් මන්ත්‍රීතුමා තරුණ නිසා ඔබතුමාට මේ පාර්ලිමේන්තු කාලය අවසන් වෙනකොට හෝ ඊළඟ පාර්ලිමේන්තු වාරෙදී නම් ස්ථිරවම ඔබතුමා ඔය හිතන දේවල් ගොඩාක් ඉෂ්ට වෙලා තියෙයි. ගරු සභාපතිතුමනි, මුලින්ම ගත්තොත් අද දිනේදී සභානායක කාර්යාලය පාර්ලිමේන්තුව ගැනත් සාකච්ඡාවක් අපේ විවාදයක් ගන්න තිබෙනවා. මුලින්ම ගත්තොත් අපිට ජනවරමක් තිබෙනවා ගරු සභාපතිතුමනි, කැප කරන්න, අත්හරින්න, වරප්‍රසාද අඩු කරන්න, අනවශ්‍ය පහසුකම් ඉවත් කරන්න තමයි අපිට ජනවරම තිබේ. ඒ ජනවරම අනුව තමයි අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබේ.
ඕඩර් ප්ලීස්. ගරු කතානායකතුමා මුලසුනට.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව ගැන කතා කරන අවස්ථාවේ ඔබතුමා මුලසුනට පැමිණීම ගරුත්වයක්. එම නිසා මේ පාර්ලිමේන්තුවට සම්ප්‍රදායන් ස්ථාර නියෝග තිබෙනවා අතරම පාර්ලිමේන්තුවත් මේ ජනවරමටම යටත් දෙයක්. ඒ නිසා පාර්ලිමේන්තුව අමුතුම තැනක් නෙමෙයි, ඒ ජනවරමට අදාළ තැනක්. එම නිසා අපි පාර්ලිමේන්තුව තුලත් අපේ ජනවරමට අනුව මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පමණක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමට ගැලපෙන තනක් බවට පත් කරන්න අපි මහන්සි වෙලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ගත්තොත් එහෙම අපි සභානායක කාර්යාලය 2023 අවුරුද්දේදී මිලියන 70ක් වෙන් කළා තිබුණා, 71ක් වියදම් කළා තිබුණා මිලියන, 2024දී මිලියන 72ක් ඇස්තමේන්තු කළා තිබුණා. අපේ එකේ අවසාන මාස 3 ගත කරේ මිලියන 64යි වේදන් කළ තියෙන්නේ, මිලියන 7ක් අඩු කළා තිබෙනවා. 2025 වර්ෂයේදී මිලියන 78ක් වෙන් කළා තියෙනවා සභානායක කාර්යාලයට. දැනට වේදන් වී කළා තිබෙන්නේ මිලියන 69යි. අපි ඕනනම් තව මාස එකමාරක් ගියාම මේක මිලියන 71ක් වුණත් ඒත් අපි මිලියන 8ක් ඉතුරු කළා තිබෙයි, ඉතුරු කරනවා. ඒ නිසා අපි වියදම් අඩු කරලා තිබෙනවා සභානායක කාර්යාලය. ඒ වගේම ගත්තොත් එහෙම තවකට ඔබතුමා දන්නවා අපි සභානායක කාර්යාලයට ආයතන තිබුණා සුඛෝභෝගී වාහන සඳහා ඉදිරිපත් විකුණන්න රජයේ ප්‍රතිපත්තිය මත. ඒ අනුව අපිට තිබුණා වාහන දෙකක්, එකක් මම හිතන්නේ මොන්ටේරෝ රථයක්, ඒ වගේ රථ දෙකක්. එතකොට එකක ටැක්සීරු වටිනාකම මිලියන් 20යි. අපි ඒක මිලියන් 26කට වික්කා ටැක්සීරු වටිනාකමට වඩා වැඩිපුර. ඒ වගේම අනිත් එකේ ටැක්සීරු වටිනාකම තිබුණේ සමාවෙන් පළවෙනි එක මිලියන් 20ක තිබුණේ, ඒක ලක්ෂ 26කට වික්කා, මිලියන් 26කට වික්කා. ඊළඟ එක මිලියන් 50කට ඇස්තමේන්තු කළ තිබිච්ච එක අපි විකුණලා තිබෙනවා මිලියන් 58කට. ඒ නිසා මේ සමස්ත ගණදුනු වලදී අපි වැඩිපුර ආදායමක් පාර්ලිමේන්තුව හරහා රජයට ලබා දී තිබෙනවා. ඒ වගේම 2024 වර්ෂයේ පෞද්ගලික කාර්යමන් ලැබදන්නා සභානායක කාර්යාල ආණ්ඩුපක් සංවිධාකාර පුරවගෙන හිටියේ. අද මෙතන ඇවිල්ලා වැඩිබණ කියනවා. දැන්න වැඩි බණ කියන්නත් කවුරුවක් නැහැ කවුරුත් ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුව උදේ 9ට පටන් ගන්නවා 6:30 තියන්න ඕන කියලා කියපු කවුරුවක් නැහැ මං දැක්කා සේවක සේවිකාවන් ගැනගේ දුක ගැන කතා කරනවා උදේ ඒ කියපු මහතුරු කවුරුත් ගිහිල්ලා නමුත් ඒක දැන් ගලාවන නිසා කතා කරන්න 2024 පළවෙනි මාස 9 දක්වා සභානායකාර කාර්යාලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා ලක්ෂ 59ක් වේදම් කරලා තිබෙනවා අප වැටුප් වැඩිවීමත් එක්කත් මම ඒකත් එකතු කරන්න ඕන වේදම් කරලා තියෙන්නේ ලක්ෂ 58ක මුදලක් එතනත් අපි යම් කිසි මුදලක් ඉතුරු කරලා තියෙනවා ලක්ෂ 1කට වැඩි මුදලක් ඉතින් ඒ නිසා මොකද සැලකිය යුතු වැටුප් වැඩිවීමකුත් එක්ක තමයි මේවා එන්නේ ඉතින් ඒ වගේ ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි සභානායක කාර්යාලය පැත්තෙන් ගත්තොත් අපි ඒ වගේම බඳවා ගන්න පුළුවන් හැම නිලධාරියෙන් බඳවාගෙන නැහැ අපි එහෙමත් ඉතුරු කරලා තිබෙනවා ඒ වගේම ඒ නිසාම අපි සභානායක ලේකම්තුමා ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා දන්නවාද මම දන්නේ නැහැ කරුකතා නායකතුමනි පළමු වතාවට තමයි සභානායක කාර්යාලයේ නිලධාරිවරියක් විදේශ සංචාරකට ගියේ මේ පාර්ලිමේන්තුවේ විශේෂම කියන්න ඕන අද ලේකම් මණ්ඩලයේ ඉන්න නිලධාරින්ට මේක අදාළ ප්‍රමාණය අදාළ කරගන්න ඇත්තටම ලේකම් මණ්ඩලේ රට යනවා වැඩි ඇත්තටම වැඩි මම පුදුම වුණා පාර්ලිමේන්තුවේ අතිවිශාල කාර්යභාරයක් කරන ආයතන දෙකක් තමයි සභානායක කාර්යාලය ආණ්ඩුපක්ෂ කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලය සභානායක කාර්යාලය තමයි විධායකයත් එක්ක කතා කරලා පාර්ලිමේන්තුවේ ඇජෙන්ඩ එක හදන්නේ ඒක වැඩ කරන ඉතා දක්ෂ නිලධාරීන් එක්කෙනෙක් අඩුගානේ විදේශ පුහුණු කරන මේ රටක් බලන්නවත් වෙලා තිබුණේ එහෙම තමයි මේව දුවන්නේ සමහරව හැමදාම රට ඉන්නේ මං දන්නේ සමහර රටවලට සියවතාව ගිහිල්ලා තිබෙනවා අඩුගානේ ගිහිල්ලා එක යෝජනාවක් කරාද කියලා මට මතක නැහැ මම අහලා නැහැ අපේ පාර්ලිමේන්තුව IPU ගිහිල්ලා තියෙන මම හිතන්නේ සියවතාව එක යෝජනාවක් පළදායි කරාද කියලා අපි දන්නේ නැහැ මම ඒකයි කියන්නේ ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඒ ගුණාත්මක භාවය ගේන්න මහන්සි වෙලා තිබෙනවා අපිට ලැබිච්ච පළවෙනි අවස්ථාවේ අපි අපේ සභානායක කාර්යාලයේ නිලධාරිතුමියක් ඒවා අතිදක්ෂ නිලධාරීන් ගොඩක් ඉන්නවා ඒ නිසා අපි ඉදිරියටත් ඒක කරනවා මම ඔබතුමා ඉල්ලා සිටිනවා ඔබතුමා දෙන බලය පාවිච්චි කරලා අපි මේ රටේ ජනවාරම අරන්ති වෙන්නේ මේ එහා පැත්තේ ඉන්න දේශපාලනඥයන්ගේ වැරදි මකන් විතරක් නෙමෙයි ඒකටම ගොදුරු වෙච්ච ඒ මත්තම ගිහිල්ලා වරප්‍රසාද මත්තම නටන සුළු නිලධාරී පැලැන්තියෙකුත් ඉන්නවා හැමතැනම ඒ නිසා ඔවුන් ඒවත් අපිට වෙනස් කිරීම සඳහා තමයි බලය ලැබිලා තිබෙන්නේ. සමන් ගරුත්වයෙන් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ජනවරමට අනුව ඔබතුමා පරිපාලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් කරන්න කෙනී ලීමත් අපි කරනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි අද 101 වෙනි රැස්වීම අපි සම්මත කරලා තියෙනවා 52ක් අග්‍රාමාත්‍යමේකින් ප්‍රශ්න 30ක් අහලා තියෙනවා. ඒ වගේම ස්ථාර නියෝගය යටතේ පක්ෂ නායකයන් 27 යටතේ 112ක් ප්‍රශ්න අහලා තියෙනවා 96කට අපි පිළිතුරු දීලා තියෙනවා මේ කාලය තුළදී. ඒ වගේම සභාව කල්තබන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ යෝජනා 28කුත් විරුද්ධ පක්ෂයේ යෝජනා 35කුත් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ගත්තොත් පාර්ලිමේන්තුවේ උපදේශක කර්ක සභා 24ක් පෙන්වන්න වශයෙන් අපි රැස්වීම් 58ක් තියෙනවා. සමහර අපි දන්නවා සමහර උපදේශක කර්ක සභා අපි කලින් හිටපු පාර්ලිමේන්තුවල තියන්නෙම නැහැ. තියන්නෙම නැහැ. ඒ වගේම තමයි ඒවා අනුකමිතු උපදේශක කර්ක සභා අනුකමිතු හතරකට අදාළව ඒව රැස්වීම් වාර 33ක් තියලා තියෙනවා අරවට වඩා. ඒතර නිලධාරීන් කොච්චර වැඩ කරනවද මේවයි විශේෂයෙන්ම දෙවෙනි පෙළ සහ තුන්වෙනි පෙළ නිලධාරී. ඊට පස්සේ ආංශික අධීක්ෂණ කාරක සභා 7යි රැස්වීම් වාර 55ක් තියලා තියෙනවා. රජයේ ගිණුම් කාරක සභාව රැස්වීම් වාර්තා 15යි වාර්තා 3ක් දාලා තියෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව ඉතාම දුෂ්කර කාරක සභා දෙකක් රැස්වීම් වාර 25ක් තියලා තියෙනවා ගරු කතානායකතුමනි. වාර්තා 4යි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඔබතුමා මම ඉන්න කාරක සභාව අපේ නලින්ද ඇමතුමා විපක්ෂ නායකතුමයින් 25 වතාවක් රැස්වලා තිබේ. 25 වතාවක් රැස්වෙනවා කියන්නේ ප්‍රජාසන්තවාදීව සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා කියන එක. ඒ වගේම මහජන පෙස්සම් කාරක සභාව රැස්වීම් තිය මම දැකලා තියෙනවා 7:30කටත් ඒ කාරක සභාව කරගෙන යනවා. ඒකගේ මේ කාරක සභාව මම දන්න තරමේ උපකොටස් තුනකට දාලා තව උත්සාහ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙයි. පෙස්සම් 179ක් ඒගොල්ලෝ විභාග කරලා තිබෙනවා. ඒ වගේම උසස්සිනේතලා කාරක සභා 13 වතාවක් හර්ෂසිල්ල මැතිතුමා සභාපතිත්වය දරන මුදල් කාරක සභා විශාල වැඩ කොටසක් කරන 43 වතාවක් රැස්වලා තිබෙන තේරින් කාරක සභා 11 වතාවක් මේ අනාදී විදියට අපි ආචාර්ය ධර්ම ප්‍රිබඳ කාරක සභාව රැස්වීම 12ක් ක්‍රමසාවිධියක 9ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ 11 වතාවක් තරුණයන් සඳහා රැස්වීම සංසදයේ 1 4 වතාවක් ආබාධ සහිත තැනැත්තන් සඳහා හත් වතාවක්, කලාසා සංස්කෘති කටයුතු අලුතෙන් හදපෙකක් ඔබතුමාගේ නායකත්වයෙන් තුන් වතාවක්, දේශගුණීය ක්ලයිමේට් කෝකස් එක දෙපාරක්, එවැගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ය සභාව රැස්වීම දෙපාරක් හද කැඳවලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මම වෙලාව ගන්නෑ, වෙලාව ගොඩක් නැති නිසා අපි පාර්ලිමේන්තුවේ ඔබතුමා කියන්න ඕන අපි පාර්ලිමේන්තුවේ කාලා කළමනාකරණය වගේ කිම මට සභානායකවරයා වශයෙන් ඔබතුමා ළඟට තිබෙනවා. ඔබතුමා තමයි මේ සියල්ලම මූලිකය. නමුත් මට තේරෙනවා ආණ්ඩුවේ කටයුතු වලට මූලිකත්වය දෙන්න ඕන නිසා සභාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යන නිසා අපි ෂෙඩියුල් එකක් හදලා බැලුවා. අපි කොච්චර අපිට ටයිම් මැනේජ්මන්ට් එක බැරි වෙලා තියෙනවද? ඒ ටයිම් මැනේජ්මන්ට් එක බැරි වෙච්ච අවස්ථා දෙක තුනක් තිබෙනවා. ඒ බැරි වෙච්ච හැම වෙලාවෙම තිබෙන්නේ ඊටාම කඩකප්පල්කාරී ලෙස කටයුතු කරන මෙතන මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න විපක්ෂේ. සැපිය ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඊළඟ ආවැයෙන් පස්සේ අලුත් වසරේදී මේ සම්පදායන් මේ ආචාර ධර්ම කඩමින් ස්ථාර නියෝග කඩමින් තමන්ගේ තිබෙන අවිචාරමත් බව චණ්ඩිකමක් ලෙස පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව ඔබතුමා නීත්‍යානුකූලව හරියාකාරව කටයුතු කරයි කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මොකද ඔබතුමා අපේත් අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ නිසා සභානායක කාර්යාලය ගැන තමයි මම කතා කරේ. ඒ වගේම සභාපති කථානායකතුමා වශයෙන් ඔබතුමත් විශාල වශයෙන් වියදම් ඉතුරු කරලා තිබෙනවා, විශාල ආදර්ශයක් දීලා තිබෙනවා. ඒ වගේම ඔබතුමාට විතර මෙතන අතිශය දූෂිත කථානායකවරු ඉඳලා තිබෙනවා. හැම කථානායකරෙක්ම වැදගත් තමයි. නමුත් අපි දන්නවා මුදල් නාස්ති කරපු, ඥාති සංග්‍රහ කරපු, ඉතාම නරක මට්ටමින් කටයුතු කරපු කථානායකවරු රාශියක් ඉඳලා තිබෙනවා. ඒ කිසිම කථානායකවරයෙක්ට අගෞරව කරපු නැති තරමින් ඔබතුමාට පෞද්ගලිකව අගෞරව කළා තිබෙනවා. ඔබතුමාට ප්‍රසිද්ධිය අගෞරව කරනවා. නමුත් අපි සතුටු වෙනවා ඔබතුමා ඒවක් සත පහකට ගණන් ගන්න නැතුව පාර්ලිමේන්තුව හරියට ඉතාමත්ම ක්‍රමවේදයකට අනුව ගෙනියන එක ගැන. ඒ වගේම ඔබතුමා පාර්ලිමේන්තුවට විශාල වශයෙන් මුදල් ඉතුරු කළා තිබෙනවා. හැබැයි අපිට පේනවායි ඔබතුමා සා මේ ආණ්ඩුව දරන උත්සාහයට අවශ්‍ය කරන හොඳම සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. අපිට ඒක පැහැදිලිව පේනවා. ඒ නිසා අපි හොඳ දෙයක් කරන්න උත්සාහ කරාම සමහරට ඒවට අනවශ්‍ය බොරු තර්ක ගෙනල්ලා ඒවා බ්ලොක් කරනවා. ඒ අපි දන්නවා. ඒ වගේම ගරු කථානායකතුමා අද සම්පූර්ණයෙන්ම මේ පාර්ලිමේන්තු කාරක සභාව විවාදයේදී අපි දැක්කා මේ ඔබතුමාටත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් සහ ඒගොල්ලන්ගේ මේ උසස් වීම් සුදුසුකම් පිළිබඳ ඒ සකස් කරන ලද කමිටුව පිළිබඳව
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ගරු කථානායකතුමනි අපි ඉල්ලා සිටිනවා වෙලාව දික් කරගන්න. මොකද මට විනාඩි 20ක් තිබුණා, දැන් විනාඩි 15ට අඩුවලා 10ක්
පාර්ලිමේන්තුව යලි රැස්සේ. අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද? කාරක සභාව යලි රැස්සේ.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු කථානායකතුමනි. ඔබතුමාට අදාළව මේ ඇතුළෙන්ම චෝදනා බොරු චෝදනා දීලා ඔබතුමාට ඔබතුමාගේ හැසිරීම පිළිබඳව අපි දන්නා යූටියුබර්ස්ලට තොරතුරු දෙනවා. එහෙම තිබෙද්දිත් ඔබතුමා ඉතාමත් ගරුත්වයෙන් මේ සභාව කරගෙන යනවා. ඒ වගේම අද දිනේදී විශාල වශයෙන් සාකච්ඡා වුණා මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට බරපතල අසාධාරණයක් ඔබතුමා සහ මේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියෙන් පත් කරපු කමිටුවෙන් විශාල අසාධාරණයක් කළා තියෙනවා කියලා මේ මන්ත්‍රීවරු ගණනාවක් අද කතා කළා. ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවට මෙවර ආපු අවස්ථාවේදී මම හිතන්නේ මුල් මාසේ මුලින්ම රංගවල කථානායකතුමා ඉන්නකොටත් මට අනිත් මන්ත්‍රීතුමාට කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ගොඩක් කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඊට කලින් පත් කර මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන පත් කරපු කමිටුවක් පිළිබඳව WPL ජයසිංහ කියලා මහත්මෙක් හදපු කමිටු වාර්තාවක් පිළිබඳ. ඒ අනුව තමයි මට මතක විදිහට මම රංගවල කථානායකතුමාටත් යෝජනා කළා ඒ කමිටුව පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා නම් පිළිවෙලකට කරන්න කියලා. මොකද ඒකට තර්කයක් ඒගොල්ලන් ඒ කාලේ ඉදිරිපත් වුණා. මෙතන තිබෙනවා ගරු මහින්ද යාපා අභිවාදන මැතිතුමාට 2022 සැප්තැම්බර් මාසේ 27 වෙනිදා නිලධාරීන් 5 දෙනෙක් අත්සන් කරලා දීපු ලිපියක් තිබෙනවා ගරු කථානායකතුමනි. ඒකේ තියෙනවා නම් කීපයක්, මට ඔක්කොම කියන්න ඕනේ කේටිස් ත වේවැල්ල කියලා මහත්මෙක් ඉන්නවා වසීල් කියලා ඉන්නවා ඒ වගේම මා ඒ වගේ නම් තියෙනවා ASP පෙරේරා කියලා මහත්මෙක් ඉන්නවා ඊට පස්සේ ජයසිංහ WPL ජයසිංහ කියලා මහත්මෙක් ඉන්නවා එතන මේ අය ඉල්ලනවා ඒගොල්ලන්ට ප්‍රධාන මේකයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරී තනතුර විධායක මට්ටමේ ඉවත් කිරීමෙන් වූ අසාධාරණ කියලා තමයි ඒ කණ්ඩායම ඒ නිලධාරී මහත්වරු මහින්ද යාප කතානායකතුමාට ඉල්ලීමක් කරා ඊට පස්සේ මම හිතන්නේ එතුමා යම්කිසි ක්‍රියාවලියක් පටන් ගන්න ඒ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ ඒගොල්ලන්ම හිතන නඩුවක් දාන නඩුවක් මේ නඩුවක් තියෙනවා ඒ නඩුව දැම්මට පස්සේ ඒ නඩුවේ පෙටිෂනර්ස් 6ක් ඉන්නවා අර ජයසිංහ කියන මහත්මයා නැතුව ඊට පස්සේ වෙන දේ තමයි පාර්ලිමේන්තුව මහලේකම්තුමිය පත් කරනවා ඒ ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඒක පුද්ගල කමිටුවක් මේ රීස්ට්‍රක්චරින් දි ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් ඇන් දි සැලරි ස්ට්‍රක්චර් ඔෆ් ද ස්ටාෆ් ඔෆ් ද සෙක්‍රටරි ජෙනරල් ඔෆ් ද පාර්ලිමන්ට් බේස් ඔන් එහෙම කියලා. එතකොට තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ජයසිංහ මහත්මයා පෙරසමක් බාර දෙනවා තවත් කීප දිනක් එක්ක නඩුවකුත් දානවා ඒ නඩුවට උරුද්ද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මේ කාර්ය මණ්ඩලය යන මම හිතන්නේ උසාවිය යනවා රිට් එකක් ගන්නවා සුමන්දිර මන්ත්‍රීතුමා මගේ මතක හැටියට ඒක ඉදිරිපත් වෙන්නේ කවුන්සල් විදියට කොහොම හරි ඊට පස්සේ ඒ නඩුවට පෙටිෂන් නොවෙච්ච නමුත් පෙස්සමේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු ජයසිංහ මහත්මයාම මූලිකයා කරලා කමිටුවක් පත් කරනවා ඒක පුද්ගල කමිටුවක් ඒ කමිටුවේ වාර්තාව තමයි අර මම ආපු අපි ආපු වෙලාවේ පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් වශයෙන් අපිට මේ නිලධාරීන් සැලකිලි ප්‍රමාණය ඔක්කොම නොවෙන්න පුළුවන් මට මතක දෙන්න කණ්ඩායම 8-10ක් විතර හම්බලා ඉදිරිපත් කළා ඊට පස්සෙ මම රංගල කතානායකතුමාටත් කිව්වා මම ඔබතුමාටත් මේක කිව්වා ඔබතුමාටත් ඒක වල්ලන් ඇවිල්ලා කිව්වා ඊට පස්සේ කරු කතානායකතුමනි අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී මොකද්ද කළේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී 25 පෙබරවාරි මාසේ 27 වෙනිදා තීන්දුවක් ගත්තා එක්ස්පර්ට්ස් ලගේ විශේෂඥභාවයත් වෙන පුද්ගලයන්ගෙන් කමිටුවක් පත් කරා. එතකොට ඒකට SAC එක ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක අප්‍රූව් කරලා තිබෙනවා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙත් ඉන්න හිටපු නිලධාරීන් කවුද ධර්මසේන දිසානායක ෆෝම සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්. දෙවනිය මිසෙස් ජයන්ත චන්ද්‍රාණි තෙන්නකෝන් බුලුමුල්ල ෆෝම ඇඩිෂනල් සෙක්‍රටරි හෝම් අෆෙයාර්ස්. මිස්ටර් මහගනි ආරච්චිගේ ධර්මදාස ෆෝම ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් establishments ministry of public administration former consultant national salaries and card commission තර කලින් කමිටුව ගත්තම ඒක හිටියේ පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් එතුමත් අසාධාරණ ලක් වෙලා පෙස්සමක් ඉදිරිපත් කරපු කෙනෙක් එතුමම තමයි කමිටියේ එකම ඒක පුද්ගල කමිටියක් බඩපත් කළා ඒකට තිබුණා දුක්ගැනවිල්ලක් ඒකට ඔබතුමා ආවිල්ලා අපි SAC එකෙන් පත් කළා මේ රටේ ඉන්න ඊටාම ප්‍රධාන ඒ වගේම අපි තෝරගත්ත පිරිසකුත් නෙමෙයි මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉන්න ඉතාම ගෞරවනීය නිලධාරීන් 3 දෙනා. ඒ 3 දෙනාගේ කමිටුව තමයි ඊට පස්සේ වැඩ කරගෙන ගියේ ඒවා ඔක්කොම රජයේ තියෙන චක්‍රලේඛවලට අනු. එතකොට දැන් අර කලින් කියන ජයසිංහ මහත්මයාට මම මේවත් ගෙන්න ගත්තා. මොකද මුදල් ගන්න කියපු නිසා එහෙම ඒ මහතාට එතුමා අවුරුද්දක් කොට තිස්සේ මේ වාර්තා හදන ලක්ෂ 20ක් ගෙවලා තියෙනවා. තමම්ම ඒ කියන්නේ ඇත්තම ගත්තොත් ඒක මන් දන්නේ මොන ethic මොන සදාචාරයද තියෙන්නේ කියලා. එතුමා දක්ෂ උගත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මම බැලුවා එතුමාගේ සුදුසුකම් මොනවද? එතුමාට තිබෙන්නේ බේසිකලි සයන්ස් ඩිග්‍රියක් එතුමා මේ පාර්ලිමේන්තුවේ වැඩ කිරීමේ අත්දැකීමක් තිබෙනවා. එතුමා සුදුසුයි එතුමා මේ ප්‍රශ්නේ කොටස් කරුවේ නුනනම් සමහර විට. ඒත් එක්කිනේ එකම සමාජිකයෙක්. නමුත් මේ පත් කළ තිබෙන්නේ කවුද? මේ පත් කළ තිබෙන්නේ වෙනම පිරිසක්. SAC එකෙන් හැම විපක්ෂනායකතුම අපි කවුරුත් ඉන්න තැනක් එතන. ඔබතුමත් ඉන්න. එතන මේ කමිටු මේ මිනිස්සු මේ ඊටාම වැදගත් ජේෂ්ඨ පුරවැසියෝ. ඔවුන් කමිටු වාර්තාවක ඩ්‍රාෆ්ට් එකක් ඔබතුමාට දීලා තිබෙනවා. අපි අද ඊට පස්සේ මම මේ සතියේ පාර්ලිමේන්තුව ආවම මේක කඩිගුල වගේ ඇවිස්සලා හැම කෙනාම මාව හම්බේ මාවයි ඔබතුමාවත් හම්බෙන්නේ නැති. අන්න මම කියන්නේ මම ගැනනේ. එතන මගෙන් වෙලාවල් ඉන්නවා සර් මාර ප්‍රශ්නේ. ඉතින් අපි වෙලාවල් දුන්නා. වෙලාවල් දුන්නාට පස්සේ තේරුණා මේ කමිටු වාර්තාව පිළිබඳ ගැටලුවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ නිසා අපි කිව්වා මම ඔබතුමාටත් යෝජනා කරා මොකද්ද ඒ කමිටුවටම අභියාචනා අරගෙන මොකද ඒ කමිටුව අවසාන වාර්තාව සකස් කළ නැහැ කැබිනට් එකටවත් ඔබතුමාටවත් අවසාන වාර්තාවක් දීලා නැහැ ඒ නිසා එම වාර්තාව මේ අපට ලබා දෙන්න කියලා ඒගොල්ලන්ගේ අහුන්කම් දෙන්න කියලා ඒගොල්ලන්ගේ අධ්‍යාචනාවට. මම මෙතන ඉදිරියට කියුවේ මගේ කාලය ඇතර මම මේකට යොමු කරන්න හිතන් හිටියේ නෑ. අද සම්පූර්ණයෙන්ම මෙතන සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයට ඔබතුමාට විරුද්ධව සම්පූර්ණ නිකම් මේ පාර්ලිමේන්තු කීප දෙනෙක් තොරතුරු දීලා තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ පිළිබඳ විශාල බිල්ලක් හදනවා. දැන් අපි අහන්නේ ප්‍රශ්නේ තිබිච්ච කෙනා මුල් කළා දාලා ලක්ෂ 20ක් ගෙවපු කමිටුවද? ඒකද පිළිගන්න ඕන? නැතිනම් අඩුගානේ ස්වාධීන පුද්ගලයෝ 3 දෙනෙක් දාලා හදපු කමිටුවේ තාම ඒකේ මොකුත් වෙලා ඉවර නැහැ. ඒක තාම ඇපීල් ගන්නවා. ඒක නෙමෙයිද ප්‍රජාතන්ත්‍රවාදී පාරදුෂ්‍ය ක්‍රියාවලිය. ඊපස්සේ ඒකෙත් තව අවස්ථා තිබෙනවා. ඒක දැන් ඇපීල් කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඔබතුමාට කරු කතානායකට අපි ආණ්ඩු වශයෙන් කියන්න කැමති මේ පාර්ලිමේන්තුවට ඔබතුමා දන්නවා ගිය අවුරුද්දේ අපි ආයවැය සකස් කර ආයවැයේදී වැටුප් වැඩි කරා රජයේ නිලධාරීන්ට. පාර්ලිමේන්තු නිලධාරීන්ටත් වැටුප් වැඩි වුණා. ඒ වැටුප් වැඩි කිරීමේදී අපි උපරිම සාධාරණක් ඉෂ්ට කරන ප්‍රතිපත්තික තමයි ආණ්ඩුවක් ලෙස කටයුතු කරා. අපි අරයට මෙහාට කියලා අපිට කිසිම විශේෂයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව දිහා බලන්නේ නැත්නම් අපි ඒ විදිහට තමයි. ඒ නිසා අපිට කිසිම උමනාවක් නැහැ. කාගේවත් තියෙන දෙයක් නැති කරන්නවත් කාවත් පහලට දාන්නවත් කාටවත් විශේෂයෙන් කරන්නේ. ඒ නිසා මම ඉතාම කරුත්වයෙන් ඉල්ලා සිටින කැමැති මේ රටේ ඒ අර ඉතාම අපි දන්නවා සමහර කතානායකවරු සමහර ජනාධිපතිවරු කොහොමද වැඩ කරේ කියලා. තමන්ට වැඩියෙන්ම කේලම් කියන කෙනාට පත්වීම දෙනවා. තමන්ට වැඩියෙන්ම කිට්ටු හතර පහ දෙනාට උසස් වීම දෙනවා. අපි එහෙමයි නෙමෙයි. අපි නීති කඩලා නඩු දාගෙන නිලධාරින්පත් කළා නෑ ඉහළ තනතුරු වලට. ඒ නිසා අපේව ඔප්පු කරලා තිබෙනවා. අපි අවුරුද්දක් ආණ්ඩුව කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමති අපි ප්‍රතිපත්ති ගරුක වැඩ කරන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ සෑම සේවකයෙක්ම වටිනවා. ඒ සෑම සේවකයට උපරිම සාධාරණ දුකරයකට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ SSC පත් කරපු කමිටුවේ. ඒ නිසා ඒ කමිටුවේ නිර්දේශවලට සංශෝධන තුන මම හිතන නිදාන ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතුව අර ටිකක් අර මොකද මේක දේශපහන ආයුධයක් කරගෙන විශේෂම ඔබතුමා ඉලක්ක කරලා පහර ගහන ආයුධයක් කර ගැනීමට සැලැස්වීම පිළිබඳ මම ඇත්තටම කනගාටු වෙනවා. ඒ වගේම අද තමයි අපි දැනගත්තේ ඔබතුමා සැප්තැම්බර් 30 වෙනිදා මහලේකම්වරියට නියෝග කරලා තිබෙනවා ඒ වාර්තාව අපිට ලබා දෙන්න කියලා. හැබැයි අද වෙනකන් මටවත් අනිත් ජාත්‍යන්තර මන්ත්‍රීතුමාටවත් විපක්ෂ නායකතුමාටවත් ඒ වාර්තාව ලැබිලා තිබුණේ නැහැ. දැන් ඔන්න හවස මං දැක්කා එවලා තිබෙයි. ඔබතුමා සැප්තැම්බර් 30 කියපු එක අපිට එවන්නේ මහලේකම්වරිය අද. ඒත් ඔබතුමා SSC එකදී කිව්වට පස්සේ අපි දන්නේ නැහැ ඇයි එහෙම කියලා. ඔබතුමාගේ නියෝග කඩාගෙන කටුකාන්තරන් එතුමීට මොකද්ද තිබෙන අවශ්‍යතාවය කියලා මම දන්නේ නැහැ. ඉතින් අපි කනගාටු වෙනවා ඒ විදිහට කටයුතු කිරීම ගැන. ඒ වගේම කරු කතානායකතුමනි, ඒ නිසා මම මෙතනින් ප්‍රධාන මාතෘකාවට මාරුනම සමා වෙන්න මගේ කතාවේ අමතර කොටසක් විශාල වශයෙන් එකතු කරන්න වෙච්ච එක. මොකද මම අපි වෙනද වැඩ කරන තැන සේවක සේවිකාංගයේ අයිතිවාසිකම් ගැන කටයුතු කිරීමත් අපේ අනිවාර්ය වගකීමක්. අපි ඒක කරනවා. අපි ඒක හැමදාම කළා දෙබේ. අපිට කිසිම වෙන අවශ්‍යතාවයක් නැහැ. අපි මේ හැම කෙනාටම ගරු කරනවා. අපිට හීනමානිකුත් නැහැ. ඒ නිසා ඒකයි මම මේ වෙලාව ගත්තේ. ඒ වගේම ඉතාම ඉක්මනින් මම කියන්න කැමති ගරු කතානායකතුමනි, අද විපක්ෂයට මොකද වෙලා තියෙන්නේ? අද අපි මේ මොනවාද මේ විවාදවල දකින්නේ? අපි විවාදවල දකින්නේ වෛරය පිට කිරීම විතරයි. අසහනය පිට කිරීම විතරයි. තමන්ගේ අපේක්ෂා බංගත්වය පිට කිරීම විතරයි. මුළු උදේ ඉඳලාම මොනවාද කියන්නේ? අපි අද විශාල වශයෙන් කතා කරනවා. ඒ වගේම ඒ නිසා තිබෙන්නේ මේ යට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ආණ්ඩු විවේචනය කරන්න හරි ආයුධයක් හොයාගන්න බෑ. දැන් අල්ලස් කොමිසමේ දූෂණ චෝදනා ඉන්න දෙන්නෙක් තමයි අල්ලස් කොමිසමට අධිකරණයට දැන්නේ. විපක්ෂ මන්ත්‍රීව ගොඩක් කතා කරන්නේ. ධාර මන්ත්‍රීතුමා කතා කළා. තව ශ්‍රී කවුද සීදර මන්ත්‍රීතුමා කතා. ඒක ලොකු අවුරුත් අධිකරණය ගැනවත් අල්ලස් කොමිසමට කතා කරේ නෑ. අද අල්ලස් කොමිසමට අධිකරණයට වැඩිම බැන්නේ කවුද? අල්ලස් කොමිසමේ අධිකරණ නඩු තියෙන කට්ටිය. ඒ නිසා ඊට වගේම මේගොල්ලන්ටද මොකද වෙලා තියෙන්නේ? දැන් අද ඔබතුමා දන්නවා අපි පෙන්ලා තිබෙනවා මේ ආණ්ඩුවක් වශයෙන් අපි වියදම් ඉතුරු කරනවා, වරප්‍රසාද අඩු කරනවා, අනවශ්‍ය පහසුකම් අපි අයින් කරලා තිබෙනවා කියන අපි ජීවිතෙන් ඔප්පු කරලා තියෙනවා. දැන් එතකොට ජනාධිපතිට ආගමචිතයි බනිනවා මොකද්ද? ඒගොල්ලෝ ආරක්ෂකෝ තියන් ඉන්නවා. ඔබතුමාට බනිනවා ආරක්ෂකව ගන්නේ නැහැ කියලා. ඔබතුමාට බයින ඔබතුමාගේ නිල නිවස මොකද්ද පරේෂණ උපදේශක මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳව පත් කිරීමට විරුද්ධව. ඒත් මොකද්ද මේ දෙබිඩි පිළිවෙත්? ජනාධිපතිතුමාගේ අගමැතිනියගේ ආරක්ෂාව අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන තිබෙනවා. අඩු කරලවත් වැඩි කරලවත් නෙමෙයි. අපි අඩු කරලා තිබෙනවා. ඒක අපි ආරමුණ. නමුත් අඩු කිරීම කියන්නේ ඒ දෙදෙනම ආරක්ෂා කිරීම තරම් ප්‍රමාණවත් දෙයක් තමයි දීලා තියෙන්නේ. සද වෙලා තියෙන්නේ මොකක්ද? මොකක් හරි කියනවා. මොකක් මොකද්ද මේ තියෙන අපේක්ෂා බංගල්? අපිට අපිව විවේචනය කරන්න අපිව හරියට අල්ලගන්න හරි විවේචනය ඇගලු හිතනවා. අපි ඒගොල්ලන්ගේ දූෂණ වංචා ගැන විවේචනය කරපු නිසා අපිටත් දූෂණ වංචා ගැන චෝදනාවලින්ම අපි වල්ලන්න පුළුවන්. ඒගොල්ලෝ ඥාති සංග්‍රහය කරපු නිසා ඒගොල්ලෝ හිතනවා ඒ ඥාති සංග්‍රහය ගැන දහවතාවක් විතර කිව්වම මිනිස්සු පිළිගන්නේ කියලා අපි ඥාති සංග්‍රහය කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ නිල නිවස ගැනත් එහෙම ඔය නිල නිවසේ මේ මට කැන්ටින් එකේ සේවක මහතුරු කියලා දෙනවා කොහමද චීස් ටොන් ගන්න කිලෝ ගණන් අරන් ගියේ කියලා. ලැජ්ජයි කියන්නේ. මේක හිටපු කතානායකවරු. ඕකේ තමන්ගේ අයියලාට දාන දීලා තියෙනවා මේ රටේ සල්ලි වලින්. පාර්ලිමේන්තු දුන්න ලැප්ටොප් එක අරන් ගිහලා තිබෙනවා. ජෙනරේටර් අරන් ගිහලා තිබෙනවා හිටපු කතානායකවල පක්ෂවල. එතකොට සත කටවහගෙන හිටියේ හිටපු අය මේ 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 මන්ත්‍රීලා අතරත් ඉන්නවා නිලධාරීන් අතරත් ඉන්නවා. අපි එහෙමයි නෙමෙයි. දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කරපු වැරදි ටිකම තමයි ඒගොල්ලෝ අපිට විවේචන වශයෙන් ඉදිරිපත් කරලා. ගරු කතානායකතුමනි අපි ඒ නිසා දැන් ජනාධිපති උපදේශක ගැන මම දැක් අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මොකක්ද? එතුමා කියනවා මේ ජනාධිපති උපදේශකයෝ දැන් කලින් තිබුණේ මොකක්ද? කාර්යකයේ කොඩියයි පඩියයි දෙනවා. සත පහක උපදේශයක් ගන්නෑ. රාජපක්ෂත් එහෙමයි, රයිලුත් එහෙමයි, ඊට කලින් හිටපු කට්ටියත් එහෙමයි, ප්‍රේමදාසලත් ඔක්කොම එහෙමයි. සලිනාසිකන බොරු උපදේශකයෝ. අපි අවිල මොකද්ද කරේ? අපි අත්‍යවශ්‍ය උපදේශකයක් කීප දෙනෙක් කරන් තියෙන මුදල් දීලා ජනාධිපතිතුමා නම් මං හිතන්නේ කෙනෙක්වත් එහෙම අරගෙන නැහැ. දැන් දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා අවිල නෑ නෑ උපදේශක ගන්න ඕන සල්ලි ගෙවල ගන්න ඕන. දැන් ඒ කියන්නේ විවේචනයක් කරන්න ටූල් එකක් නෑ, ආයුධයක් නෑ. රටේ පිරිච්ච ප්‍රශ්නේ මොකක්ද? ජනාධිපති උපදේශකව පත් කරනවා කිසිම ප්‍රයෝජනයක් ගන්න නෑ, නිකන් සල්ලි දෙදී. අපි මොකද්ද අවිල කරලා තියෙන්නේ? අපි කළා තිබෙන්නේ අපිට අපි ස්වේච්ඡා දේශපාලන ව්‍යාපාරයක්. අපි කවුරුත් එහෙමයි. ඒ නිසා අපි උපදේශකෝ කියලා කට්ටියත් එහෙමයි. අපි ඒගොල්ලන් ඇත්තට උපදේශුත් ගන්නවා. කාර්යකයා කොඩියයි දීලා නැහැ හුඟක් අය. දැන් එතකොට අජිත් පෙරේරාට තියෙන ප්‍රශ්න මොකක්ද? ඒගොල්ලන් කරපු දෙයින් අපිට ගහන්න බෑ. දැන් ඇවිල්ලා කියන උපදේශකට කඩි දෙන්න. අපි දන්නවා දෙන්න ඕනෑට දෙනවා. ඊළඟස්සේ මොකද්ද? නිල නිවාස ගැන කියන්නේ. දැන් නිල නිවාස වලට පුදුම දැන් පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාගේ නිල නිවාසේ පාර්ලිමේන්තු රිසර්ච් සෙන්ටර් එකක් දාන කරගෙන මොකද්ද දැන් කියනවා ව්‍යස්ථාපිතේවට එහෙම පාවිච්චි කරන්න බෑලු. ගරු කතානායක මං හොල බලුවා අර්ලිගා මන්දිරේ යෝහිත රෙසිඩෙන්ෂල් ඒරියා එකේ යෝහිත රාජපක්ෂලායි බැසිල් රාජපක්ෂලායි ඔෆිස් තියෙනවා. තිබිලා තියෙනවා. ඒවා ඕන තරම් විගඩන් වලට පාවිච්චි කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔබතුමා අද පාවිච්චි කරන්නේ නැති තිබෙන මේ මන්දිරේ මොනවද පාවිච්චි කරලා තිබෙන්නේ? ඒ නිසා මේ මේ මන්දිර මහජන යහපත සඳහා අපි යොදා ගන්න හදනකොට එතකොට කියනවා බෑ බෑ අපෝ ඒවා නිකන් මේ දලදා වහන්සේ වගේ දලදා මාලිගා වගේ මුකුත් කරන්න බෑ. මම මේකයි කියන්නේ කරන්න විවේචනයක් නැහැ. කරන්න විවේචනයක් කරන්න හරි ටූල් එකක් හරි ආයුධයක් හදාගෙන නැහැ. ඒ නිසා මොනවා හරි දෙයක් උදේ කියන එකට වඩා දවල් තව විරුද්ධ දෙයක් කියන. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි අපි විපක්ෂයට කියන්න කැමතියි අපිට ගහන්න ඕගොල්ලෝ අලුත් ආයුධ හදාගන්න. තෝ ඕගොල්ලන්ව විවේචනය කරපු ආයුධ වලින් ඕගොල්ලෝ අපිට ගැහුවට වදින්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අලුත් ආයුධ හදාගන්න. එතකොට අලුත් ආයුධ කියලා කියන්නේ මොනවද? අපිට වඩා කැපවීමක් වෙන්න, අපිට වඩා දක්ෂතාවයක් වෙන්න, අපිට වඩා වරප්‍රසාද අත්හරින අන්නේ ටූල් වලින් ගහන්න. එතකොට වදිනවා අපි. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් අපරාධය මේ විවාදය. ඒ කියන්නේ කිසිම හරයක් නැති, කිසිම පදනමක් නැති එක්කෙනෙක් කින දෙන්නේ මේ අනිත් එක්කෙනා ඒ තර්කයෙන් මේ ගොඩනගන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරු නම් තමන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න කියන එක කමක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති අද විපක්ෂයට වෙලා තිබෙන්නේ අර ඉව වැරදිච්ච බල්ලන්ට වෙලා තියෙන දේ. හැමතැනම ඉව කරනවා. හැබැයි හොයාගන්න බෑ මොකක් හරි ඇත්ත පොයින්ට් එක. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටින කැමැති ප්‍රවිනාඩි කීපයක් දෙන්න කියලා ඔබතුමා වෙලා බලපු නිසා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමැති අපි ආණ්ඩුවක් වශයෙන් අපි ස්වාධීන කොමිෂන් සභාවට උපරිම ශක්තිය ලබා දෙනවා. ඔබතුමා දන්නවාද අල්ලස් සේවා අල්ලස් කොමිසම ඒගොල්ලන්ට මිලියන 750 ගිය සැරේ මුදල් වෙන් වෙලා තිබුණේ. දැන් මිලියන 1500ක් වෙන් කළා තිබෙනවා. අල්ලස් කොමිසම දිස්ත්‍රික්ක 24 තමන්ගේ බ්‍රාන්චස් දාන්න යනවා. අධිකරණ බලය ඒගොල්ලන් ව්‍යාප්ත කරන්න යන දිස්ත්‍රික්ක ඔක්කොම එතකොට අර කොළඹ ඉන්න ලොකු හොරු වගේම දිස්ත්‍රික් මට්ටමේ පළාත් මට්ටමේ ඉන්න පොඩි හොරුත් අල්ලන්න පුළුවන් අතට අල්ලස් කොමස. ඒකයි මම කිව්වා අපි අනුරාගයේකින් මේ දූෂණ විරෝධී අරගලය කරනවා. අල්ලස් කොමසමට පණාවේ නැහැ නිකන්. ඒක නිලධාරින්ට නිසි ගෞරවය ඇතුව අල්ලස් කොමසමට පණාවේ ජනවරමේ. ඒ නිසා අපි ඔබතුමාට ඒක කියන්න කැමැති ඒක ගැන. ඒ වගේම ජාතික සමගිය ගැන. අපි ජාතික සමගි වෙනුවෙන් උපරිම වශයෙන් කැපවෙන. අද ශ්‍රීධර මන්ත්‍රීතුමා පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වල ඉතුරු කොටස් තිබෙන අපි පිළිගන්නේ. නමුත් අපි පිළිගන්නවා කිල්නොච්චි උතුරු පළාතේ මොන්ටිසෝරි වල අද උගන්වනවා තවම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පඩිගන්න මොන්ටිසෝරි ටීචර්ස් ලේක ඔක්කොම දෙමළ ගුරුතුමියලා. හැබැයි ඒගොල්ලෝ සිවිල් ආරක්ෂක සේවයේ ඉන්නේ. ඒගොල්ලන් රුපියල් 38000 40000 පඩියක් හම් වෙනවා. ලංකාවේ මේ පැත්තේ ඉන්න මොන්ටිසෝරි ටීචර් කෙනෙක්ගේ පඩිය කීයද? මං දන්නේ රුපියල් 15000 20000ක්වත් හම් වෙනවද කියලා. ඒ නිසා දැන් අපි කරන්න ඕන කම තියෙන්නේ ඒගොල්ලන් ඒගොල්ලන් කියලා එතන හමුදාව ගැන උගන්වන්නේ නැහැ දරුවන්. එතන කියන්නේ බාබා බ්ලැක් ෂිප් කියලා තමයි. හමුදාව ගැන උගන්වන්නේ නැහැ. නමුත් අපි පිළිගන්නවා ඒක ඒක වෙනස් වෙන්න ඕන. නමුත් ඒ ගුරුවරුන්ගෙන් ඒ දෙමාපියන්ගෙන් ගිහිල්ලා අහුවාම අපිට හොඳට තේරෙනවා ඒ ගුරුවරියන්ට පුහුණුවත් වැඩි ඒ ගුරුවරියන් යම්කිසි ආදායමක් ලැබෙනවා අනිත් ගුරුවරයන්ට වඩා. ඒ නිසා මම කියන්නේ මේවා අපි වෙනස් කරන්න ඕනේ. නමුත් අර ඒ වගේම තමයි සමරුම් සම්මාන. ඔබතුමා දන්නවා 24 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා දුන්නා 25 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා. මිනිසුන්ට තියෙනවා මල මිය ගියා සමරන්න. LTTE සමරන්න නෙමෙයි. LTTE සමරන්න නෙමෙයි. අපි අදත් ආණ්ඩුවක් අරගෙන. අපි ගිහිල්ලා රටේ ප්‍රධාන ස්ථානවල පිටේනිවෙන් මොනාද මේ ස්මාරක හදලා නැහැ. ස්මාරක හිතේ තිබ්බම ඇති. මේ ඔක්කොම කරන්නේ ඒවත් එක්ක තමයි. මේ ධෛර්යය වෙලා තියෙනෙත් එකත් එක්ක තමයි. මේක ආඩම්බරයක් කියලා පේනෝ නම් ඒ පේන්නේත් ඒ නිසා තමයි. මම කතා කරනකොට පොඩ්ඩ ආඩම්බරයක් කියලා දැනනවා කියලා මට සමහර අය කියලා කියනවා. ඒ ආඩම්බරේ තනි කරම ප්‍රතිපත්ති ගරුක භාවය තුලින් උපතගත් දෙයක් නිසා වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා අපි ඒ දෙමළද මුස්ලිම්ද ඕනම කෙනෙක්ට තමන්ගේ මිය ගිය අය මරා දමපු අය අතුරුදහන් වෙච්ච ඕනම කෙනෙක් සමරන් අවසර දෙන්න මම දැක්කා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධව අවශ්‍ය උදව් පදව කරනවා කියලා. ඒ නිසා ඒ වගේම අපි සතුටු වෙනවා. මම හිතන්නේ හොඳ මාක් එකක්. දෙමළ ජාතික සංධානයේ ගරු මන්ත්‍රීතුමා අපේ ආයතන විරුද්ධව ඡන්ද දෙන්නේ නැතුව එතුමලා වැලකිලා සිටිනවා. අපේ දේශපාලන ප්‍රතිපත්තිය කොතරම් ප්‍රබලද කියන උනම් ගරු කතානායකතුමනි මලේගම් ප්‍රදේශ නියෝජනය කරන පක්ෂ නායකයෝ 4 දෙනෙක් අද අපිත් ආයතන පක්ෂව ඡන්ද දීලා තිබෙනවා. ඒවා දේශපාලන වශයෙන් ඉස්සර කොහොමද ඔය මලේගම් හරි වෙන පක්ෂවල මන්ත්‍රීලාගේ ඇමතිලාගේ ඡන්ද ගත්තේ කොහොමද? මොකක් හරි ඇමති කට්ටක් දීලා ආයතන කිට්ටු කළා සල්ලි බෙදලා. අපි වතුකම්කරු ජනතාවට මලේක ජනතාවට රුපියල් 400ක් දීලා තමයි අපි මනෝ ගණේෂ මැතිතුමා රාධාකෘෂ්ණ මැතිතුමා තොණ්ඩන් තොණ්ඩමන් මැතිතුමා ලාපිට එකතු කරන්නේ. ප්‍රතිපත්තිය TNA සංවිධානයේ අපිට විරුද්ධව ඡන්ද නොදෙන්නේ. එතුමාලා බලාපොරොත්තුවක ඉන්නවා අපිත් සමග යම් මේ ආණ්ඩුවත් එක මේ ප්‍රශ්නේ ඉඳ ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඊටමත් මේකයි මම කිව්වේ ඉව වැරදිච්ච මම මේ බල්ලා කියන වචනේ කියන්නේ කිසිම අපහාස කර නෙමෙයි. ඉව වරදිච්ච සතෙක් වගේ අද විපක්ෂයේ එහෙටත් පයින්නවා මෙහෙටත් පයින්නවා අතෙන්ටත් බුරනවා මෙතෙන්ටත් බුරනවා කිසි දෙයක් අහුවෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලා සිටින කැමති විපක්ෂ නායකතුමාගේ අපි පෙන්නුවා අපේ ආණ්ඩුපක්ෂ සංවිධායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ, සභා නායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ, ජනාධිපතිතුමාගේ කොහොමද, අගමැතිතුමියගේ කොහොමද කියලා මම දැනගන්න කැමති. තව දවස් 20ක් තව දවස් ගොඩක් තිබෙනවා විපක්ෂ නායක කාර්යාලය වියදම් වාර්තාව රටේ ජනතාව ඉදිරිපත් කරන්න හොඳ එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ සමස්තයේ තිබෙන ගරු කතානායක තිබෙන කවුරුත් එක තරහට නෙමෙයි. අපි මේ මාතෘභූමිය අපිට ජනතාව අවුරුදු 5කට බාර දීලා තියෙනවා. මේ අවුරුදු 5ේදී අපි උපරිම වශයෙන් මේ රටේ කාටත් හොඳ දෙයක් කරන්න තමයි මහන්සි වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි කමක් තිබුණා නම් කාට හරි ඒ තේරුම් ගන්න බැරි වෙලා තියෙන අවුරුද්දකට පස්සේ මම හිතන්නේ පරණ පුරුදු සෙල්ලමටම අබ්බැහි වෙච්ච සුළු පිරිසක්. දේශපාලනඥයන් වෙන්නත් පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්නත් පුළුවන්, සමාජ නිලධාරීන් වෙන්නත් පුළුවන්. අපි ගොඩට කියන්න තියෙන්නේ අපිට පෞද්ගලික ප්‍රශ්නයක් කරුණාවෙන් නැහැ. නමුත් අපි ජනවරමට තමයි වග කියන්නේ නැතුව එක එක්කෙනාගේ පරණ පුරුදු රකින්න පරණ වරප්‍රසාද අයිතිවාසිකම් පරණ වරප්‍රසාද ලබා දෙන නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි 100%ක්ම ජනවරම වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා අප වෙලෙස තීරුම් ගන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාට වැඩිපුර කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
විශේෂ වියදම් ඒකක ශීර්ෂ 1 සහ 2 4 සිට 11 දක්වා 13 16 සිට 25 දක්වා ශීර්ෂ 1 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 2 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 4 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 5 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 6 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 7 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 8 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 9 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 10 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 11 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 13 කාර්ක සභාව එකඟද? ශීර්ෂ 16 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 17 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 18 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 19 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 20 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 21 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 22 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 23 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 24 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 25 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්සේ ශීර්ෂ 1 සහ 2 4 සිට 11 දක්වා 13 16 සිට 25 දක්වා සලකා බලා සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
අරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 17 වන සඳුදා පූර්ව භාග 9:30 දක්වා කල්තබිය යුතුය මම යෝජනා කරමි.
ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 17 වෙනි සඳුදා පූර්ව භාග 9:30 දක්වා කල්තබුණු ලැබේ.